ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
එහෙමනම් තවත් සතියක ආරම්භමක් මේ මාර්තු මාසයේ 3 වෙනි සඳුදා දිනයේදී තමයි අපි හමුවන්නේ. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවුණු උණුසුම් තොරතුරු දරගෙන සතියේ ශ්‍රී ලංකේය පුවත් විමතුමත් සමගින් මේ සඳහා සුබුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝන් සුබුදෑසනක් මනෝජ්.
අයිබෝන් සුබුදෑසනක් නිපුණ.
හොඳයි මනෝජ්, මේ සමාජවාදී තරුණ ශිෂ්‍ය සංගමයේ වගේම ජාතික ජන බලවේග ඇතුළු සංවිධාන කිහිපයකින්ම මේ වෙද්දී ශ්‍රී ලංකා ආණ්ඩුවට විවිධ චෝදනා, විවිධ විරෝධතා එල්ල වෙනවා. ඉතින් පහුගිය සතියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේදී දරුණු ආණ්ඩු විරෝධී විරෝධතා රැලියක් පැවැත්ුණා. අපි හැමනම් මේ ගැන අවධානයක් යොමු කරමින්ම අපේ සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම ආරම්භ කරමු මනෝජ්.
ඔව් නිපුණ, දැන් ලංකාවේ මතුවුණු විදේශ විනිමය අර්බුදය සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රට තුළට ලබා ගැනීම සඳහා ආයෙමත් බලපාපු විනිමය ප්‍රශ්න, මේ සියල්ලත් එක්ක ඇතැම් වෙලාවට ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩවල දැඩි හිඟයක් රට තුළ මතුවෙන්න ගත්තා. ඉදිනෙදා ජීවන වියදම ඉහළ යන්න පටන් ගත්තා. භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යන්න පටන් ගත්තා. දැන් මේ අපි කතා කරන උද්ඝෝෂණ අවසන් වෙනකොට ඒවා ඊටත් වඩා වෙනස් අධියරකට ගිහිල්ලා තිබුණා. ඒ අතරේ සමග ජනබලවේගයේ පහුගිය 15 වෙනිදා කොළඹදී ආණ්ඩු විරෝධී පාගමනක් ආරම්භ කරලා ජනාධිපති ලේකම් කාර්යාලය පරිසරයට ඇවිල්ලා රැලියක් පවත්වලා ඔවුන් බලකර සිටියා මේ තත්වයන් සම්බන්ධයෙන්, ජනතාව මුහුණ දෙන තත්වයන් සම්බන්ධයෙන්. ඒත් එක්කම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රැලිය අමතද්දී ඔහු කිව්වා ජනාධිපතිවරයා පවත්වන්න කියන අභියෝගය ඔහු ජනාධිපතිවරයාට කරා. රට විනාසයි, රට බේරා ගනිමු කියන සටන් පාඨය මුල් කරගනිමින් තමයි මේ උද්ඝෝෂණය පැවැත්වුවේ. ජනාධිපති කාර්යාලය යම් දේශපාලන පක්ෂයක් ඇවිල්ලා වට කරලා මෙවැනි ආකාරයේ උද්ඝෝෂණයක් පවත්වපු ප්‍රථම අවස්ථාව වෙන්නත් පුළුවන්. කොහොමනත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ළඟ තිබුණු මේ විරෝධතාව තරමක් උණුසුම් තත්වයක් තිබුණා. විරෝධතාකරුවන් ටිකක් උණුසුම්ව ඒ ස්ථානයේ හැසිරුණා. නොසන්සුන් තත්වයක් පේන්න තිබුණා. ඒත් එක්කම මේ පරිසරය ඇතුළේ විවිධ දේවල් පුළුස්සමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට දැඩි විරෝධයක් දක්වන බවක් පේන්න තිබුණා. ඉතින් විශේෂත්වයක් තිබුණා තව දෙයක්, මේ විරෝධතා රැලිය අවසානයේ ඇමතුවේ විපක්ෂ නායක එම නැත්නම් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විතරයි. යම් ආකාරයකින් මේ මෙවැනි තත්වයන්ට වග කියන්න අවශ්‍ය රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන පළමු වෙඩිමුරේ විදිහට මේ උද්ඝෝෂණයයි රැලියයි විපක්ෂ නායකවරයා හැඳින්නුවා. රාජපක්ෂ ආණ්ඩුව ජනබලයෙන්, ජනසවියෙන්, ජනශක්තියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගෙදර යැවීමේ සටනේ ආරම්භය මේකයි කියලා ඔහු සඳහන් කළා. මුලදී මේ අවසාන රැස්වීම රැලිය පැවැත්වෙන්නේ කොහෙද කියලා නිල වශයෙන් දැනුම් දීලා තිබුණෙත් නැහැ. පස්සේ තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අසලට ගිහිල්ලා මේ අවසන් කරන්න ඔවුන් තීරණය කළේ. කොහොමනත් ඒ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට ඇවිල්ලා හිටියා. ඔවුනුත් ජනාධිපති කාර්යාලයේ අසල තරුපන්ති හෝටලයක තමයි නවාතැන් අරගෙන හිටියේ. ඒ බව දැනගත්තු සමගි ජන බලවේගයේ නායකයෝ තීරණය කරලා තිබුණා මේ හෝටලයේ ඉස්සරහින් ගිහිල්ලා ඔවුන්ටත් පේන විදිහට මේ විරෝධතාවය පවත්වන්න. මොකද මේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ප්‍රශ්නවලට යම් ආකාරයකින් ජාත්‍යන්තර මූල්‍ය අර්බුදලේ සහාය ලබා ගැනීමට අදාළ කාරණා සාකච්ඡා කරන්න ඔවුන් ඇවිල්ලා හිටියේ. ඉතින් කොහොමුණත් මාර්ග දෙකකින් ආපු විරෝධතාකරුව මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපිටදී විරෝධතාවය පාලා තියෙන්නේ මේ ඒ ආසන්නයේ තරුපන්තේ හෝටලයක හිටපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට පේන්න කියලා පස්සේ තොරතුරු වාර්තාවන ඔබ කියපු විදිහට. ඊට පස්සේ සමාජවාදී ශිෂ්‍ය සංගමේ රැලියත් ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව පැවැත්ුණා. සැලකිය යුතු ජන සහභාගීත්වයක් මේ විරෝධතා දෙකටම එකතු වෙලා තිබුණා. ඊට පස්සේ ලබන 23 වෙනිදා නුගේගොඩදී ජාතික ජන බලවේගය එවැනිම විරෝධතාවයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් විපක්ෂයේ මේ වෙලාවේ ආණ්ඩුවට යම් පීඩනයක් එල්ල කරමින් ඉන්න ජනතාවට දැනෙන ලෙස බඩුමිල සහ අදාළ ජීවන තත්ත්වයන් වෙනස් වීම මත ජනතාවගේ පීඩනය දරා ගන්න බැරි වෙලාවේ යම් ආකාරයකින් ආණ්ඩුවට ප්‍රතිරෝධයක් ගොඩනගන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සූදානම් වෙලා ඉන්න බව තමයි මේ ඔස්සේ පැහැදිලි වෙන්නේ නිපුණ.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ පසුගියදා ඉන්දියාවට ගියා. එහිදී $1 බිලියනක ණයක් සඳහා අත්සන් තැබීමත් සිදු කළා. මේ වෙද්දී මේ ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදය නිමා කරන්න තමයි මේ ණය ගත්තේ කියන කාරණාව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතින් මේ ගැනත් අපි හැමනම් කතා කරමු මනෝජ්.
ඔවු නිපුණ දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ විශේෂයෙන් තෙල් වෙන්න පුළුවන් ගෑස් වෙන්න පුළුවන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන් මේවා අරගෙන ලංකාවට ආපු නැව් සඳහා ඩොලර් නැතුව ගෙවීම් කරන්න විදේශ මුදල් නැතුව ඒ නැව් ලංකාව ආසන්නේ වරාය ආසන්නේ මුහුදු සීමාවේ නැංගුරම්ලා තියෙනවා. ඉතින් මේ තෙල් නැතුව ජනතාව පෝලිං වල හිටියත් තෙල් සහිත නැව් මුහුදු තිබුණත් මුහුදේ තියෙන දේ ගොඩට ගන්න බැරි ප්‍රශ්නයකට ලංකාව මුහුණ දීලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ නැව් මුහුදු සීමාවේ නැංගුරම්ලා ඉන්නකොට ඔවුන්ට ප්‍රමාද ගාස්තු පවා ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ රජයත් ඒ තත්ත්වය පිළිගන්නවා. දැන් ජනතාවට ඒ පිළිබඳව තොරතුරු කියමින් ඉන්නවා. ඒ අතරේ තමයි මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගියේ. ගිහිල්ලා ඉන්දියාවෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගන්න අදාළ ගිවිසුම් වලට ඉන්දියාවයි ලංකාවයි පහුගිය 17 වෙනිදා අත්සන් තැබුවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින නිල සංචාරය අතරතුර තමයි මේ කටයුතු සිද්ධ වුණේ. ඉන්දිය රජය වෙනුවෙන් ඉන්දියාවේ රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයයි ලංකාව වෙනුවෙන් ලංකාවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයයි මේ ගිවිසුමට අත්සන් කළා. මෙහෙම ලබාගත්තු ඇමරිකන් ඩොලර් බිලියනයක ණය මුදලින් ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි සීනි සහල් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගන්න සූදානම් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි දැක්කා මුදල් අමාත්‍යවරයා ඉන්දියාවට ගිහිල්ලා නවදිල්ලියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැහුණා. ඊට පස්සේ මුදල් ඇමතිනිය හම්බ වෙලා තිබුණා. ඒත් එක්කම නවදිල්ලියේ තිබුණු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ පිළිබඳ කරුණු තහවුරු කළා. කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක ධීවර මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නායකින් අතර සාකච්ඡාත් පැවැත්වෙලා තිබෙනවා. රාජ්‍ය නායකින් සහ ලංකාවේ මුදල් ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක කොහොමුණත් දැන් ඒ අනුව ඇමරිකන් ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාව ලබා දෙන්න තීරණය කරා. ඒ අනුව ඊට අදාළ මේ ඉන්දිය ණය යටතේ වන තෙල් රැගත් නෞකාවකුත් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් යම් ආකාරයෙන් මේ ආර්ථිකයට යම් ජීවයක් ලබා ගන්න පුළුවන් විදියට පරිහරණය කරන්න මේ මුදල ලබා ගැනීම යම් ජයග්‍රහණයක් විදියට ආණ්ඩුව පැත්තෙන් දකිනවා.
හොඳයි, ඒ වගේම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ගන්නේ නැහැ කිය කිය හිටියට දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව IMF එකේ සහාය ගන්න තීරණය කළා කියලා පහුගිය සතියේදී කිව්වා. අත වශයෙන්ම මොකක්ද මේ තත්ත්වය මනෝජ්? මොකක්ද මේ හදිසි තීරණයට හේතුව මනෝජ්?
ඔව්, මුලින්දලම විපක්ෂය කිව්වේ, විවිධ පාර්ශව කිව්වේ මේ වෙලාවේ ලෝකයට යනවා නම් මේ සම්බන්ධයෙන් විදේශ විනිමය අර්බුදයට තාක්ෂණික සහයෝගයක් ලබා ගන්න හොඳම තැන IMF එක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මූල්‍ය අරමුදලට යන්න කියලා. ඉතින් ආණ්ඩුව දෙකින් දිගටම කිව්වා ඔවුන්ගේ යම් ආකාරයේ මැදිහත් වීම වලට, ඔවුන්ගේ කොන්දේසි වලට යටත් වුණොත් ලංකාවේ යම් දේවල් ක්‍රියාත්මක කරගන්න බැරි වෙයි. ඒ කියන්නේ උදාහරණයක් විදියට බදුපති ප්‍රතිපත්ති වෙනස් කරන්න වෙයි, රාජ්‍ය සේවය කප්පාදු කරන්න වෙයි, ඒවා කොහොමද අපි කරන්නේ වගේ තැන්වල හිටියා. ඊට පස්සේ අපි දැක්ක කැබිනට් රැස්වීම වල ක්‍රමයෙන් ඒ තීරණේ වෙනස් වෙමින් නැතැම් ඇමතිවරු IMF එකට යනවට කැමැත්ත පළ කරා. ඉතින් දැන් කොහොමුණත් පහුගිය සති කිහිපයකට කලින් මුදල් අමාත්‍යවරයාත් ඒ පිළිබඳව අදහස් දැක්වුවා. ජනාධිපතිතුමා පහුගිය බදාදා ජාතිය අමතද්දිත් ඒ වෙලාවේ කිව්වා එහෙම සහයෝගයක් ලබා ගන්න සූදානම් කියලා. ඉතින් මේ මූල්‍යාධාර ලංකාවට ලබා දෙන්න අවශ්‍ය කටයුතු දැන් යම් ආකාරයකින් සූදානම් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන් එක්ක කොළඹ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් තිබ්බා. IMF වල ආසියා ශාන්තිකර කලාපයේ මේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මේ වගේ කණ්ඩායම් ජනාධිපතිවරයා හම්බල සාකච්ඡා කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථිකය ගැන නවතම සමාලෝචනය, ඒත් එක්කම මේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරු මෑත තිබුණු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී දක්වලා තිබුණේ තක්සේරු පිළිබඳ විස්තර ගැන මේ සාකච්ඡාවේදී අවධානය යොමු කරපු බව. කොමුනාත් මුදල් ඇමතිවරයා අප්‍රේල් 9 වෙනිදා ඇමරිකාවේ වොෂින්ටන් වලට යනවා. එහිදී ලංකාව සකස් කරපු දේශීය යෝජනාවලියක් මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග බෙදා ගන්න, ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීමේ නිල වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කරන්න නියමිතයි කියලා මුදල් අමාත්‍යංශ වාර්තා පහුගිය දිනවල සඳහන් කරලා තිබුණා. ඒ අනුව IMF සහයෝගය ලබා ගන්න දැන් ලංකාව සූදානමින් ඉන්නේ.
ඔමනෝජ්, මේ කරුණු කාරණා අතරතුර අපිට වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට ආයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ගන්න යෝජනා සිදු වෙනවා කියලා. මනෝජ්, මේ ගැනත් මොන වගේ තොරතුරුද වාර්තා වෙන්නේ කියලා අපි කැමති දැනගන්න.
ඔව්, මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණා කියලා අපිට වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරිකවරයා විදිහට කටයුතු කරන ලසන් තලගේවන්න රාජ්‍ය ඇමතිවරයා. ඉතින් මේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර, ඒත් එක්කම ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මේ කණ්ඩායම් දැඩි ලෙස විරෝධය පළ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වගේම ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු මධ්‍යම කාරක සභිකයින් යම් නිහඬ පිළිවෙතක් මේ වෙලාවේ අනුගමනය කරා කියලාත් වාර්තා වෙනවා. මේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා සඳහන් කරලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී, ඒ වගේම ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවේදී යෝජනා වෙච්ච විදියට පොදු ජන පෙරමුණු රජයෙන් කඩිනමින් ඉවත් වෙන්න කටයුතු කරන්න ඕන කියලා. නමුත් නිමල් සිරිපාල ඇමතිවරයා, දුමින් දිසානායක රාජ්‍ය ඇමතිවරයා, ලසන්ත අලගිවන රාජ්‍ය ඇමතිවරයා ඉදිරි කියලා තිබුණේ තවදුරටත් පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ රැඳිලා ඉඳලා පක්ෂය හැරගියපු ජ්‍යෙෂ්ඨ සමාජිකයින්, ඒ වගේම අනුශාසකවරියක් විදියට කටයුතු කරපු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මේ කණ්ඩායම පක්ෂයට සම්බන්ධ කරගෙන තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න ඕන කියලා. ඉතින් මේ යෝජනා කිහිපයක් ඉවෙන් ඉදිරිපත් වෙලා තිබුණා. කොමනක් මේ යෝජනා පිළිබඳ සලකා බලන්න තවදුරටත් සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා කියලා තමයි පස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැස්වීමෙන් අනතුරුව සඳහන් කරලා තිබුණේ.
මනුස් ද මේ වෙදදි තියන මේ සියලුම ගැටලුත් එක ආණ්ඩුවේ මැති අමතිවරු කිහිප දෙනෙක් පක්ෂයේ අතහැරලා යන්න හදනවත් කියලා මේ අතරතුරේ අපට වාර්තා වෙනවා. මේ තත්ත්වය මොකද්ද මනුජ ඇත්තටම?
ඔව්, දැන් යම් කැළඹිලිකාරී ස්වභාවයක් තියෙනවා. ඇතැම් අමතිවරුන්ට තනතුරු ලැබීම සම්බන්ධයෙන් නොමනාපයෙන් හිටපු අමාත්‍යවරු පිළිබඳ අපි පහුගිය දවස්වල කිව්වා. අපිට ඔන්න පහුගිය කාලේ ආයෙමත් වාර්තා වුණා රොෂාන් රණසිංහ රාජ්‍ය අමතිවරයාත් එතරම් හිතේ සතුටින් නෙමෙයි ඉන්නේ, ඔහු තම අමාත්‍යවරයක් බලාපොරොත්තු වුණා කියලා. කොමනත් මේ අතරේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩුව යම් වෙලාවක අතහැරලා යන්න සූදානමකින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ආණ්ඩුව නියෝජනය කරන එක කොටසකට පමණක් පක්ෂපාතී විදිහට යම් තීරණ ගැනීම මේකට හේතුව කියලා වාර්තා වෙනවා. විමල් වීරවංශ උදේ ගම්මන්පිල මන්ත්‍රීවරුන්ගේ අමාත්‍ය දුර අහිමි කිරීම ගැන මේ පිරිස ටිකක් කලකිරීමෙන් ඉන්නවා කියලා වාර්තා වෙනවා. මේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍යයට කරන ප්‍රකාශ වලිනුත් මේ තත්ත්වය පැහැදිලි වෙනවා කියලා ආණ්ඩුවේ ඇතැම් අය ඉහළ පෙළේ කණ්ඩායම් සඳහන් කරනවා. යම් තීරණාත්මක අවස්ථාවකදී මේ කණ්ඩායම ආණ්ඩුවේ නිවත් වෙන්න උනත් සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. යම් ආකාරයකින් කලකිරීමට පත් වෙලා ඉන්න මේ කණ්ඩායමේ ගැටලු ගැන සාකච්ඡා කරලා ඔවුන්ගේ මතය වෙනස් කරන්න ආණ්ඩුවේ ඉහළ පෙළේ පිරිසක් උත්සාහ කරත් ඒ උත්සාහයත් අසාර්ථක වෙලා තියෙනවා. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකින්ව සමීපව ඇසුරු කරලා කරගෙන යන සමහර ක්‍රියා ගැන මේ පිරිස යම් ආකාරයකින් කලකිරිලා ඉන්නවා කියලායි වාර්තා වෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ ඇතුලේ අනාගතය ගන්න තීන්දුව తీරන සම්බන්ධයෙන් ඔවුනුත් ටිකක් සැලකිල්ලෙන් ඉඳී කියලා යම් විදියකට තොරතුරු වාර්තා වෙනවා නිපුණ.
හොඳයි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන ගත්තහම රජය මත ජනතාව තැබූ විශ්වාසය බිඳ දැමුවා කියන කාරණාව මත චෝදනා රැසක් මේ වෙදින් එල්ල වෙනවා. කොහොම නමුත් පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භ වුණා කියලා තමයි අපට වාර්තාවන්. ඉතින් එවනම් අපි අවසාන වශයෙන් මේ කාරණාව ගැන කතා කරමු මනෝජ්.
ඔව්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිද්ධියට ගොනු කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වුවා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන. පාස්කු ප්‍රහාරය එල්ල වෙන බවට පැහැදිලි තොරතුරු ලැබිලා තියෙද්දි ඒ වළක්වා ගන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ආරක්ෂක නිලධාරීන් මහජනතාව රජය ගැන තබපු විශ්වාසය උල්ලංඝනය කරා කියලා සඳහන් කරලා තිබුණා. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ චෝදනාව කරලා තිබුණේ. ඔහු කියලා තිබුණා මේ පාස්කු විරුදින පළවෙනි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය උදේ 8:45ට සිද්ධ වුණා. නමුත් ඇඳිරි නීතිය පැනවීමේ නිවේදනය නිකුත් කරලා තිබුණේ එදා හවස 3:30ට. මේ ප්‍රහාරය වෙච්ච වෙලාවෙම එවකට හිටපු ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ක්ෂණික ආරක්ෂක පියවර අරගෙන තිබුණා නම් පස්සේ වාර්තා වුණු ප්‍රහාර කිහිපයක් වළක්වා ගන්නත් හැකියාව තිබුණා කියලා වාර්තා කරලා තිබුණා. ප්‍රහාරය වළක්වා ගන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, ඒත් එක්කම හිටපු පොලිස්පති, මේ අය මහජනතාව රජය මත තබලා තිබුණු විශ්වාසය යම් ආකාරයකින් බිඳහිලන්න කටයුතු කරලා තියෙනවා කියලා ජනාධිපති නීතිඥවරයා චෝදනා කරලා තිබුණා. ඉතින් මේ සම්බන්ධයෙන් තවමත් මහජනතාව ප්‍රශ්න කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ක්‍රියාමාර්ග ගන්නවා කියලා තබපු කොරොන්දුව ඉෂ්ට කරනවාද කියලා කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිස දෙගිඩියාවකින් ඉන්නවා. මේවර මානව හිමිකම් සමුළුවට පවා, ඒ කියන්නේ ලංකාවෙන් ඔබ්බට ගිහිල්ලා කාදිනල් හිමිපාණන් පවා මේ පිළිබඳව දැන් සිද්ධිය සම්බන්ධයෙන් යම් සහයෝගයක් ලබා ගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය සිද්ධ වෙමින් තිබුණේ. එහිදී සඳහන් කරපු කරුණු කීපයක් තමයි මම මතු කළේ නිපුණ.
හොඳයි එහෙනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් සමු ගන්නවා. එහෙනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ් අපත් සමග සම්බන්ධ වුණාට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඔබට.
බොහොම ස්තුතියි නිපුණ සුබ සතියක් ඔබට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.